කරුණික පින්තුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ විසිනි.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සම්මාදිට්ඨි සම්මාදිට්ඨි පියාවසෝ උච්චති, චිත්තාවතානුකෝ ආවසෝ අරිය සාවකෝ සම්මාදිට්ඨි හෝති. උජුගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මං ති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුංගෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවඥ රාජෝත්තමයන් වහන්සේගේ අවසර පරිද්දෙන් ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් විස්තර විවරණය කරන ලද සම්මාදිට්ඨි සූත්‍රයේ සම්බන්ධ මාතෘකාවකුයි ධර්ම දේශනය සඳහා ඉදිරිපත් වුණේ. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය නිවනට පිවිසීමේ දොරටු දෙකක් බව බෞද්ධයන් හොඳින් අහලා තියෙනවා. එසා ධර්ම ශ්‍රවණ ආනිසංසාදිය සඳහා කාලය නොගෙවා මාතෘකා කළ දේශනයට අනතුරු අනුව දහම්පද විවරණයක් කිරීමට අපි සූදානම් වෙමු. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඒකාසංකේය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන පැමිණි අග්‍රශ්‍රාවකයන් වහන්සේ. අනෝමදාසී බුද්ධ කාලයේදී මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සරද තාපසව අනෝමදාසී සරුවඥන් වහන්සේගෙන් විවරණ ලැබුවා. ගෞතම බුදුසසුනේ උපතිස්ස නමින් ඉපද, සාරිපුත්‍ර නමින් ප්‍රසිද්ධව ප්‍රඥාවෙන් අගතන්පත්ව අග්‍රශ්‍රාවක තානාන්තර ඇතුව අරිහත්වයෙන් නිවන්සුව ලබනවා කියන විවරණ ලැබුණා. එසේ ඒකාසංකේයේ කල්පලක්ෂයක් තිස්සේ පිරූ පාරමී ඇතිව ප්‍රඥාවෙන් අගතන්පත් වූ මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දෙවෙනි බුදු කෙනෙක් හා සමානව සරුවඥන් වහන්සේ දේශෝ ශ්‍රේසත් ධර්මයේ ඒ ආකාරයෙන්ම දේශනා කරන්න සමර්ථ වුණා. ඒක නිදසුන් තමයි මහා නිද්දේශ පාළිය, චූල නිද්දේශ පාළිය, පරිසම්බිදා මග්ග පාළිය වැනි ග්‍රන්ථ. සරුවඥන් වහන්සේ දේශෝ දේශනාවන් මාතෘකා කොටගෙන ඒවා බොහෝම ලස්සනට තාමත්ම අර්ථව්‍යංජන පද සම්බන්ධ කොට ධර්ම විවරණ කරන්නට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සමර්ථ වී තිබෙනවා. ඒ සියල්ලට වඩා මුල් තැන ගන්න අභිධර්ම දේශනය. සරුවඥන් වහන්සේ අභිධර්ම දේශනය පැවැත්වුවේ බුද්ධත්වයෙන් 7 වැනි අවුරුද්දේ තව්තිසා භවනේ. ඒ තාවපින්ස භවනයේ දේශනා කරන දේශනාව දිනක් පාසාම, දවසක් පාසාම සාරිපුත්‍ර මහරහතන් වහන්සේට සංක්ෂේපයෙන් සරුවඥන් වහන්සේ දේශනා කරන අනුත්තත් විල ළඟදී ඒ සංක්ෂේප්ත දේශනේ තමයි මධ්‍යම ප්‍රමාණයට විස්තර කරමින් තමන් වහන්සේගේ ශිෂ්‍ය 500ක් භික්ෂූන් වහන්සේට උගන්වුවේ. අද අභිධර්ම සත්ත ප්‍රකරණය නමින් පවත්න්නේ ඒ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ බෙදබෙදා දේශනා කළ ධර්ම සම්භාරයයි. ඒ සියල්ලේ ප්‍රභවය පටන් ගැනීම සරුවඥන් වහන්සේ සන්තානයයි. සරුවඥන් වහන්සේ අභිධර්මයේ ආબોධ කළ එක චිත්තක්ෂණයයි. ඒ කියන්නේ අරිහත් මාර්ගඥානයේදී මුළු ධර්මයම ආબોධ කරගත්තා. සම්මාසනය කරන්න ගියා දින හතක්. බුද්ධත්වයෙන් හතරවෙනි සතියේ රතනාගර සතියේදී අභිධර්මයේ සම්මාසනය කළා. හත්වෙනි දවස වෙනකොට ඒ දේහෙන් බුදුරජාණන් වහන්සේ දෙන්න පටන් ගත්තා. නමුත් ඒක වචනෙට නම්වා දේශනා කරන්න ගත වුණා මාස 3ක්. දවස 90ක් සාමාන්‍ය කෙනෙකුගේ වාක් විලාසය වගේ නෙමෙයි. අපවැන්නෙක් එක වචනයක් කියන කෙටි කාලය තුල සරුවඥන් වහන්සේට පුළුවන් වචන 128ක් ප්‍රකාශ කරන්න. සාමාන්‍ය කෙනෙක් එක වචනයක් ප්‍රකාශ කරනකොට අනදනන් වහන්සේට වචන 8ක් කතා කරන්න පුළුවන්. අනදනාහිමියන් වහන්සේක වචනයක් කතා කරනකොට සරුවඥන් වහන්සේට වචන 16ක් කතා කරන්න පුළුවන්. නිසා සාමාන්‍ය කෙනෙකුගේ වාක් විලාසයට වඩා 128 ගුණයකින් සරුවඥන් වහන්සේගේ වාග් ධාරාව පවතිනවා. ඒ දීර්ඝ කාලයක් පෙර වාක් සුචරිතානුභාව බලයෙන් ලැබුණු පුණ්‍ය ඉරිදියක්. ඒ විදිහේ වාක් විලාසයක් ඇති සරුවඥන් වහන්සේට අභිධර්ම දේශනා කරන්න දවස් 90ක් අවශ්‍ය වුණා. ඒ දවස් 90ේම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වඩිනවා බුද්ධ උපස්ථානයේත හිමවත් ප්‍රදේශයේ අනුවත්ත විල සමීපයේට. සරුවඥන් වහන්සේ සෑමදාම හිඳ පාත වේලා සලකලා නිර්මිත බුදුරුවක් මවා මෙතෙක් මෙතෙක් දේශනේ පැවැත්වේවා කියා අදිෂ්ඨාන බල පිහිටුවලයි මනලොවට වැඩම කරවලා උතුරු කුරු දිවයිනේ පිරිසුඟාගෙන අනුවත්ත විල සමීපයේට වැඩම කරලා දන් වළඳන්නේ. ඒ තන් පහසු වෙලා දන් වළඳන අවසානයේදී චරිත් මහ රහතන් වහන්සේට අර විස්තර දේශනාවේ හැටපයක් දෙසූ දේශනාවේ මාතෘකාතික දේශනා කරනවා. ඒ සංක්ෂිප්ත දේශනාවයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මිනිසයන්ට දරා ගන්න පුළුවන් ප්‍රමාණය සලකලා මධ්‍යම ප්‍රමාණයෙන් විස්තර විවරණ කළා සත්‍ය ප්‍රකාරණේ දේශනා කළා කියලා. මේ තරම් ගැඹීර ප්‍රඥාවක් ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පැනතුණා. තමන් වහන්සේගේ තේර ගාථාවේ සඳහන් වෙනවා ගංගානම් ගඟේ වැලි මදිය මහා සාගරයේ ජල බිඳු මදිය මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ප්‍රඥාවට අලඟු කරන්ද ඒ ගංගාවේ ජල මේ වැලිකට මදිය මහා සාගරයේ ජල බිඳු මදිය කියලා තවත් හඳුන්වනවා සතර මහා දූපතට සතර මහා දිවයිනට එකලෙස වහින වැහි බිඳු ගණන් කරන්ඩ තරමට සාරිපුත්‍ර මාර්තන් වහන්සේ ප්‍රඥාව පැවතුනා. මේ තරම් ප්‍රඥා සම්පන්න උත්තමයෙක් තමයි දෙවෙනි බුදු කෙනෙක් වැනි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ඒ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසිනුයි සම්මාදිට්ඨි සූත්‍රය විස්තර කළ තියෙන්නේ. ඒ සම්මාදිට්ඨි කියන්නේ මේ මාතෘකාවත් ඒක අදාළ ධර්ම කොටසත් සියල්ල සරුවඥන් වහන්සේ දෙසූ දේශනාවන්. ඒවා තමන් මාතෘකා කරගෙන විස්තර කිරීම කොයි මේ දේශනයට ඇතුළත්ව පවතින්නේ. දැන් අපි සලකා බලමු මේ සම්මාදිට්ඨි සූත්‍රයේ අභ්‍යන්තරයට. සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති ආවසෝ උච්චති කිත්තාවතානුකෝ ආවසෝ අරියසාවකෝ සම්මාදිට්ඨි හෝති. මේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අමතා දේශනා කරනවා. එවත්නි සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියනවා. ආර්ය ශ්‍රාවක කෙනෙක් සම්මාදිට්ඨි වෙන්නේ කොපමණකින්ද? ඒකයි කතේතු කම්මිතා පුච්චාව. තමන් වහන්සේ විස්තර කරන්න කැමැත්තෙන් ප්‍රශ්න කළා. එවැගේම ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. බුදුරජාණන් වහන්සේ දෙසෝ නවලෝතුරා ධර්මයේ කෙරෙහි නොසැලෙන සද්ධාවේ පිහිටියේ වෙන්නේ කොපමණකින්ද? ආගතෝ විමං සද්ධම්මං. මේ බුද්ධ ධර්මයේ තේවත් නවලෝතුරා ධර්මයේ කැලුණියා වෙන්නේ කොපමණකින්ද? උදුගතා සදික්ක නාසේගේ දෘෂ්ටියේ සම්‍යක් දෘෂ්ටියේ ත්‍රිජුව නිවන දක්වා වැටේ පවත්නේ කොපමණකින්ද කියන මේ ප්‍රශ්නයයි මාතෘකා පාඨ සඳහන් වෙන්නේ. එවත්නි සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියන්නේ කොපමණකින්ද? ආර්ය ශ්‍රාවක කෙනෙක් සම්මාදිට්ඨි වෙන්නේ කොපමණකින්ද? උනාසේගේ සම්්‍යාදෘෂ්ටිය නිවන දක්වා ඍජුව පවත්නේ කොපමණකින්ද? උනාසේගේ ශ්‍රද්ධාව නවලෝතුරා ධර්මයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් බවට පත්වන්නේ කොපමණකින්ද? උනාසේ නවලෝතුරා මේත පිවිසුනා වෙන්නේ කොපමණකින්ද කියන එකයි මේ ප්‍රශ්න පාඨයේ තේරුම. ඊළඟට භික්ෂුන් වහන්සේලා ආරාධනා කළා ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේටම මේ ප්‍රශ්නය වැටහෙවා. අපි බොහෝ දුරදාරි සිටිනම ආයුත්මත් සාරිපුත්‍ර ඉස්තවරයන් වහන්සේගෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්න පැමිණෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එනිසා ආයුත්මත් සාරිපුත්‍ර ඉස්තවරයන් වහන්සේටම මේ ප්‍රශ්නයට පිළිතුරු වැටහි අපට දේශනා කරේවා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රතිඥා දුන්න, එසේනම් එවැත්මේ සමන් දෙන්න සාදුකම් මනස කරවත ඉතාම හොඳින් මෙනෙහි කරන්න, දසවන් නමාගෙන පදයක් ගානේ මෙනෙහි කරමින් මේට සමන් දෙන්න කියලා උන්වහන්සේ දේශිස්සාමී මම දේශනා කරන්නෙමි කියලා ප්‍රතිඥා දුන්නා. ඊළඟට මේ ධර්ම විස්තරය සඳහන් වෙනවා දහම් පද 16ක්. යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති. වෙන මාතෘකාවක් එකක්. එවත්නි ආර්ය ශ්‍රාවකයන් වහන්සේ යම් වෙලාවක පටන් අකුසල තේරුම් ගත්තා නම්, අකුසල මූලක් තේරුම් ගත්තා නම්, කුසලයක් තේරුම් ගත්තා නම්, කුසල මූලයක් තේරුම් ගත්තා නම්, එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශ්‍රාවකෝ සම්මාදිට්ඨි හෝති. මෙතකින් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිට්ඨික වෙනවා. උදුගතා සෙදෙත්තේ නාසේගේ සම්‍යක් දෘෂ්ටිය ඍජුව පැවතුනා වෙනවා. ධම්මේ අවිච්ඡත් ප්‍රසාදේන සමන්නාගතෝ. බුද්ධ ධර්මයේ ඥාන නවල උතුරා ධර්මයේ ඥාන නොසැලෙන ශ්‍රද්ධාවේ පිහිටියා වෙනවා. ආගතෝ ඉමං සද්ධම්මං මේ ලෝතුරා ධර්මයේ පැමිණේක වෙනවා. ඊළඟට විස්තර වශයෙන් දැක්වෙනවා. මෙතන සම්මා දිට්ඨි කියන වචන ආර්ථය ඉස්සලා අපි තෝරා ගන්නට ඕනේ. දිට්ඨි කියන්නේ දර්ශනය දැකීම. දිට්ඨි කියනවා දෙකක්. සම්මා දිට්ඨි, මිච්ඡා දිට්ඨි. මේ සම්මා කියන නිපාතයයි මිච්ඡා කියන නිපාතයයි ඉදිරිපත් වීමෙන් දිට්ඨිය දෙවදාරුම් වෙනවා. සම්මා දිට්ඨිය සෝබන වූ, ප්‍රශස්ත වූ, යථාවක වූ, නෛර්යානික වූ, කුසල වූ දෘෂ්ටිය සම්මා දිට්ඨිය. මිච්ඡා දිට්ඨි කියන්නේ අශෝභන වූ, අප්‍රසස්ත වූ, එවාගෙම අයථාවක වූ, අනිර්යානික වූ, අකුසල වූ දෘෂ්ටිය මිච්ඡා දිට්ඨි. ජාතක සාසනවල පළස් සලකා බලමු. දිට්ඨි කියන්නේ කුසල පැත්තේ ප්‍රඥාව, අකුසල පැත්තේ මිච්ඡා දිට්ඨි කියන චෛසික ධර්මයේ. චෛසික දෙපනසක් කියනවානේ ශෝභන 25යි, අශෝභන 14යි, අනි සමාන 13යි. සියල්ල 52ක් වෙනවානේ. එයින් ශෝභන 25ට ඇතුළත් වෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය. මේක තමයි කුසල පැත්තේ සම්මා දිට්ඨි. අකුසල පැත්තේ මිච්ඡා දිට්ඨි කියවෙන්නේ අකුසල චෛතසික 14 අතුරෙන් ලෝභ මූල සිත් 8න් 4ක යෙදෙන මිත්‍යා දෘෂ්ටි චෛතසිකයයි. එතකොට මේ දෙක සම්මා දිට්ඨි කියන කොට ශෝභන දෘෂ්ටිය, ශෝභන දැකීම, ප්‍රශස්ත දැකීම, යථාවක දැකීම, නෛර්යානික දැකීම, කුසල දැකීම. එතන ශෝභන කියන්නේ උතුම් කියන තේරුමයි. උතුම් දැකීම සම්මා දිට්ඨිය. ප්‍රශස්ත කියන්නේ ගෞරවයට පාත්‍ර වූ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා අනුගමනය කළ දිට්ඨිය සම්මා දිට්ඨි. එවැගේම යථාවක, යථාවකෙන් ඒකාන්තයෙන්ම සත්‍ය වූ, නිවැරදි වූ සම්මා දිට්ඨියයි. එතන යථාවක කියන්නේ නිවැරදි. නෛර්යානික කියන්නේ පමුණුවද, සැපේත සුගතියේත නිවනට පමුණුවන බැවින් නෛර්යානික දිට්ඨිය සම්මා දිට්ඨිය. ඊළඟට කුසල, අකුසල නැසන බැවින් අකුසල නැසන දිට්ඨිය සම්මා දිට්ඨිය. මෙසේ විශේෂණ පද පහකින් මේක හඳුන්වන්න පුළුවන්. මිත්‍යා දිට්ඨි කියන එකත් ඒ වගේම විශේෂණ පද පහකට සම්බන්ධ කරන්න පුළුවන්. අශෝභන, අශෝභන කියන්නේ අයහපත්. අයහපත් දැකීම මිත්‍යා දිට්ඨිය. ඒ වගේම අප්‍රසස්ත, බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිඳා කරන ලද, ගර්හා කරන ලද, පිළිකුල කරන ලද, අත්හරින ලද, ඥානවන්තයන් විසින් ප්‍රතික්ෂේප කරන ලද දිට්ඨිය මිච්ඡා දිට්ඨිය, අප්‍රසස්ත දිට්ඨිය. අයථාවක, අයථාවක කියන්නේ සාවද්ද වැරදි සාිත දෘෂ්ටිය මිච්ඡා දිට්ඨිය. අනෛර්යානික, සැපයට නොපමනවන, දුකට පමනවන දිට්ඨිය අනෛර්යානික බැවින් මිච්ඡා දිට්ඨිය. අකුසල, අකුසල කියන්නේ අකෝසල් කියන්නේ මෝහයට නම, අවිද්‍යාවට නම. ඒ අකෝසල්ල සංඛ්‍යාතේ මෝහයෙන් යුක්ත දිට්ඨිය මිච්ඡා දිට්ඨිය. මෙන්න විශේෂණ පද පහකින් මිච්ඡා දිට්ඨියත් පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ සම්මා දිට්ඨිය කියන උතුම් දිට්ඨිය ලබන්නන් ඉන්නවා 3 දෙනෙක්. සම්මා දිට්ඨිය ලබන අය 3 දෙනෙක් ඉන්නවා. ප්‍රතුජන සම්මා දිට්ඨික ආර්ය ශ්‍රාවකයා. ශෛක්ෂ්‍ය සම්මා දිට්ඨික ආර්ය ශ්‍රාවකයා සහ අසෛක්ෂ්‍ය සම්‍යක් දෘෂ්ටික ආර්ය ශ්‍රාවකයා කියලා. ප්‍රතුජන ශෛක්ෂ්‍ය අසෛක්ෂ්‍ය. එම් ප්‍රතුජන සම්‍යක් දෘෂ්ටිකයා කොටස් දෙකකට බෙදෙනවා. බෞද්ධ අබෞද්ධ. බෞද්ධ අබෞද්ධ කියලා ප්‍රතුජන සම්මා දිට්ඨිකයන් දෙකිනවා. එයින් අබෞද්ධ සම්මා දිට්ඨික කියන්නේ කර්ම ක්‍රියාවාදී බාහිර තාපසවරු. කර්ම ක්‍රියාවාදී බාහිර තාපසවරු ඒ තාපසවරු අනුගමනය කරන්නන්ද බාහිර සම්මා දිට්ඨිකයෝ වෙනවා. එයාටන් මේ සම්මා දිට්ඨිය හඳුන්වන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨි කියලා. කම්මස්සකතා සම්මා දිට්ඨි. කම්මස්සකතා කියන්නේ කුසල හෝ අකුසල හෝ කර්මයක් පිළිගන්නවා. ඒ කර්මයේ විපාක පිළිගන්නවා. එතකොට කුසල අකුසල කර්මයේ ඇති බව පිළිගන්න, ඒ විපාක ඇති බව පිළිගන්නවා නම් ඒකට කියනවා කර්ම ක්‍රියාවාදී කියලා. ඒකට සම්මාදිට්ඨි වශයෙන් කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨි. බෞද්ධ සම්මාදිට්ඨිකයාගේ තියෙන ওই දෙකම කම්මස්සකතා සම්මාදිට්ඨිය සහ සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන්නේ කුසල අකුසල විපාක පිළිගන්නවා. ඒවා අදහනවා. එවැගේම සත්‍යානුලෝමික කියන්නේ චතුරාර්ය සත්‍ය ආબોධයේ සුදුසු පරිද්දෙන් පිළිවෙත් පුරනවා. ඉසරණේ පිළිපදිනවා, නිත්‍ය සීල පිළිපදිනවා, උපෝසත සීල පිළිපදිනවා, දාන සීල භාවනාදී දස පුණ්‍ය ක්‍රියාවන් කරනවා, දස පාරමී පුරනවා, දස කුසල කර්මපත වඩනවා, කරණීය ධර්ම අනුගමනය කරනවා, මහා මංගල ධර්ම අනුගමනය කරනවා, බෝධිපාක්ෂි ධර්ම අනුගමනය කරනවා, සමත භාවනා වඩනවා, විපස්සනා භාවනා වඩනවා, අභිඥා බල උපදවනවා. මේ ආදී වශයෙන් තියෙන නිවනට උපනිශ්‍රේ වෙන යහපත් කුසල ක්‍රියාවන් යෙදෙන ප්‍රඥාව තමයි සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය කියන්නේ. ඒකේ තියෙන අවස්ථා කීපයක් දැන් මුලින් සඳහන් කළ කම්මසකතා සම්මාදිට්ඨිය, ඊළඟට ධ්‍යාන සම්මාදිට්ඨිය, විපස්සනා සම්මාදිට්ඨිය, මග්ග සම්මාදිට්ඨිය සහ ඵල සම්මාදිට්ඨිය කියලා කොටස් හයකට බෙදෙනවා. කම්මසකතා සම්මාදිට්ඨිය කුසල අකුසල කර්ම විපාක පිළිගන්න නුවණ. ඊළඟට ධ්‍යාන සම්මාදිට්ඨිය සමත භාවනාව සම්බන්ධ ප්‍රඥාව. විපස්සනා සම්මාදිට්ඨිය විදර්ශනා ඥාන. මග්ග සම්මාදිට්ඨිය හා ඵල සම්මාදිට්ඨිය ලෝකෝත්තර මාර්ග ඥාන ඵල ඥාන. මේ විදිහට ප්‍රභේද කීපයක් ඇති නමුත් ධර්මතා වශයෙන් එකයි. එනම් ප්‍රඥාව. එතකොට මෙන්න මේ ප්‍රඥාව යම් සංකාණයක පිහිටෙනවා නම් ඒ පිහිටන්නේ යම් යම් දර්ශනයක් නිසාද, යම් ආબોධයක් නිසාද, ඒ ආબોධයය මෙතන මේ ප්‍රශ්න පාන්තියේ සඳහන්ව තිබෙන්නේ. මෙතන ප්‍රශ්න තියෙනවා 16ක්. ඒ 16ෙම සඳහන් වන්නේ මෙන්න මේ කියන මඟඵල නිවනට උපනිශ්‍රේ වෙන ප්‍රඥාව පහළ කර ගන්න ආකාරයයි. එයින් පළමුවෙන් තමයි අකුසල අකුසල මූල ගැන කුසල කුසල මූල කියන්නේ ආબોධය. ඉතින් සාරවත් මහ රහතන් වහන්සේ අකුසල් වශයෙන් දේශනා කළ දස අකුසල කර්මපතය. කයින් සිදුවෙන පානාති පාත, අදින්නාදාන, කාමේස මිච්ඡාචාර. වචනෙන් සිදුවෙන මුසාවාද, විසුන වාච, පරුෂ වාච, සම්පප්පලාප. සිතින් සිදුවෙන අභිඥා, ව්‍යාපාද, නිච්ඡාදිට්ඨි. මේ 10ට කියනවා අකුසල කර්මපත. කර්මපත කියන්නේ දෙලෙම ප්‍රතිසන්ද විපාක දීමද සමර්ථ කර්ම නිසායි. මේ කියන්නේ කරුණු 10ම අංග සම්පූර්ණව සිද්ධ වුණා නම් දෙලෙම ප්‍රතිසන්ද දායක කර්ම බාටපත් වෙනවා. නිසා ඒක නම් කර්මපත කියලා. අංග සම්පූර්ණ නව කර්මයන් කියන්නේ කර්ම. සතෙක් මරන්න ඕනේ කියලා හිතුවා, ඒවට අවශ්‍ය උපන්න උපක්‍රම යෙදුවා, මැරුවේ නැහැ. නමුත් ඒ කරගෙන කර්මය අකුසල කර්මයක්. යම් වෙලාවකින් අංග සම්පූර්ණව ප්‍රාණඝාතයේ සිද්ධ වුණා නම් කර්මපතය. ඒ වගේ තමයි හැම කර්මයක්ම පූර්වභාග අවස්ථාවේ කර්ම ඒක අංග සම්පූර්ණව සිදුවීමෙන් කර්මපත අන්නේ සියල්ලට කියනවා අකුසලා කියලා. අකුසල මූල කියන්නේ ඒකේන අකුසල කර්මපතයන් සිද්ධ වෙන්න මූල ධර්ම තුනක් තියෙනවා. ලෝභ, දෝෂ, මෝහ. මේ තුන මුල් වෙලා තමයි අකුසල 10 සිද්ධ වෙන්නේ. ඉතින් මේ ලෝභ, දෝෂ, මෝහ කියන මූල ධර්ම තුනත් එවාගෙම දස අකුසල ධර්මත් සියල්ල ආબોධ කරගත්තා නම් අන්න ඒක සම්මාදිට්ඨිය. දැන් තමන්ගේ හෝ අනුන්ගේ හෝ අකුසලයක් මේක අකුසලයක් කියලා තේරුම් ගන්නවා. අකුසලයක් කියලා තේරුම් ගන්නවා පමණක් නෙමෙයි. ඒක අකුසලය අභිභවනය කරන්නත් ඥාන සම්පන්න වේදවා. දැන් අපි සලකා බලමු කෙනෙක් අතින් මඳුරෙක් මැරුණා කියලා. ඉතින් කෙනින්ම ප්‍රාණාතිපාත අකුසලයනේ. Taman දැන දැන මඳුරා මැරුවා. මේ මැරෙන අවස්ථාව දැන් Taman තේරුම් ගන්නවා තේරුම් ගන්නවා මේක මහා අකුසලයක් වුණා. මේ අකුසලයේ සිද්ධ වුණේ දේශ මූල සිතකින්. ඒ කියන්නේ මේක විපාක Taman දැනගෙනත් කරපු නිසා එතෙන්දී බොහෝ සෙයින් අසංඛාරික පටිඝ සම්ප්‍රයුක්ත සිතක් පහළ වෙන්න පුළුවන්. දෝමනස සාගත පටිඝ සම්ප්‍රයුක්ත අසංඛාරික සිත වෙන්නත් පුළුවන්. තමන්ගේ ඕනකමීම කළ නිසා. එතකොට එතන තියෙනවා චෛතසික ධර්ම 20ක්. සිතත් එක 21ක් තියෙනවනේ. අන්නේ ටිකක් වෙන් කරගන්නවා. දැන් මේ ප්‍රාණඝාතයේ සිද්ධ වෙන්න හේතු වුණානේ මගේ සිතේ දේශ මූල අකුසල සිතක් එක සිතක් නෙමෙයි. ඒ දම්විති කෝටි ගාණක් ගිහිලා තමයි මේක සිද්ධ වුනේ. ඉස්සෙල්ලා හිතනවා මරන්න. ඊළඟට අත උස්සනවා ක්‍රියා කරනවා. අන්තිමේ මරනවා. මේ ක්‍රියාව සඳහා එක්හා සමාන මනෝද්වාරික අකුසල පටිඝ සම්ප්‍රයුක්ත අකුසල චිත්ත වීති රාශියක් පහළ වෙනවා. ඒ කියන්නේ නිමේෂයක්. නිමේෂයක් කියන්නේ ඇස පියහෙලන කැටි කාලයක්. එම නැත්නම් අසුරසනක් ගන්න කැටි කාලයක් තුළ චිත්ත වාරේ කෝටි ලක්ෂයක් පහළ වෙනවා. ඒ තරමන ශීඝ්‍රයි චිත්තයාගේ පැවැත්ම. ඒක නිසා අර අකුසල චිත්ත වීති රාශියක් මනෝද්වාරික වශයෙන් අර පටිඝ සම්ප්‍රයුක්ත සිත් පහළ වුණා. එතන තියෙනවානේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර හතක් තියෙනවා. විතර්ක විචාර අධිමෝක්ඛ විරිය ඡන්ද කියන පහක් තියෙනවා. ප්‍රීතිය එතන නැහැ. ඊළඟට මෝහ අහිරික අනුත්තප්ප උද්ධච්ච හතරක් තියෙනවා. ඊළඟට දෝෂය තියෙනවා. හැබැයි ඉස්සා මච්චරයේ කුක්කුච්ච කියන හතරක් යෙදෙන්න ඕන. නමුත් මෙතන ඉස්සා මච්චරයේ කුක්කුච්ච නැතිව දේශය පහළ වුණා. එතකොට දැන් ඒ දේශ සාගත පටිඝ සම්ප්‍රයුක්ත සිත අපි හරවනවා නාම ධර්මයක් හැටියට. ඒක එකක් පාස නාම ධර්ම. එතකොට ඒව හරවනවා ත්‍රිලක්ෂණයට. මේ දේශ මූල සිතේ පටිඝ සම්ප්‍රයුක්ත පස්සේ අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි. පටිඝ සම්ප්‍රයුක්ත වේදනාව අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි. පටිඝ සම්ප්‍රයුක්ත සංඥාව අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි. ඔය වාගේ ධර්ම කොහොම ත්‍රිලක්ෂණයට හරවනවා. එතකොට මෙන්න අකුසලයක් තේරුම් කරගත්තා. අකුසල මූලයක් තේරුම් කරගත්තා. ඒක ප්‍රාණය කිරීමේ උපායයක් තම අනුගමනය කළා. මෙන්න මේ වාගේ ස්වල්ප වශයෙන් හෝ මහත් වශයෙන් හෝ කායද්වාරයෙන් වාග්ද්වාරයෙන් මනෝද්වාරයෙන් අකුසලයක් සිද්ධ වුණා නම් ඒක අකුසලයක් බව පිළිගන්නවා. ඒ සිද්ධවෙච්ච ආවල් අකුසල් සිතින් කියලා සිත අරමුණු කරගන්නවා. ඒ සිතේ මෙච්චර අකුසල මූල ධර්ම පැවතුනා කියලා මූල ධර්මත් තේරුම් කරගන්නවා. එකම අකුසල සිතක්වත් හේතුක කියලා නැහැ. ද්වි හේතුක අකුසල තියෙන ඔක්කොම 10ක්. ඒක හේතුක අකුසල දෙකක් තියෙනවා. මෝහ මූල සිත දෙක ඒක හේතුකයි. දෝෂ මූල සිත දෙකේ දෝෂ මෝහ. ලෝභ මූල සිත 8 ලෝභ මෝහ. ඔය විදිහට ද්වි හේතුක අකුසල තියෙනවා 10ක්. ඒක හේතුක දෙකක්. ඒවා හරියට තේරුම් කරගත්තාම මෙන්න මේ අකුසල සිත තේරුම් කරගෙන අකුසල මූලය තේරුම් කරගෙන ඒක හරවනවා. නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් හරවලා ත්‍රිලක්ෂණයට නම් වෙනවා. මේ විදිහට හරවනකොට නියම සම්මාදිට්ඨියයි. දැන් අපි හිතමු මේ වෙලාවේ සතෙක් මැරුණේ නැහැ තමන් අති. පෙර වෙලා තියෙනවා. මේක පෙර මේ ජීවිතයේ සිදු වෙලා තියෙනවා. අන්න ඒ කර්මණු කරගෙනත් ඒක හරවනවා. මේ කකුසලයක් මේ අසවල් ලකුසල මූලය නිසා සිද්ධ වුණේ ඒක හරවනවා ත්‍රිලක්ෂණයට. අන්නේ වාගේ මේත පෙර සිද්ධ වෙච්ච දේවල් අරමුණු කරගන්න පුළුවන්. අද මේ මොහොතේ අකුසලයක් සිද්ධ නුණත් යම් හේකින් ප්‍රමාදයකින් අකුසලයක් මේ මොහොතේ සිද්ධ වුණා නම් ඒකත් හරවන්න ඕනේ මේ විදිහට විදර්ශනාවට. ඔන්න ඔය වාගේ කුසල කුසලංච පජානාති කුසල මූලංච. කුසල කියන්නේ මෙතන චරිත් මහ රහතන් වහන්සේ විස්තර කරන්නේ දස කුසල කර්මයන් කර්මපතියයි. පානාති පාතා වේරමණී අදින්නාදාන වේරමණී ආදී වේරමණී හතක් තියෙනවනේ. ඊළඟට අනභිජ්ජා අව්‍යාපාද සම්මා දිට්ඨි. මෙන්න මේ ධර්මතා 10 යටි කියනවා. කුසල ඒකත් අරවාගෙනම හරවන්න ඕනේ. දැන් මේ මොහොතේ කුසල් සිතක් පහළ වෙනවා නම් ඒ කුසල් සිත අපි බෙදන්නට ඕනේ නාම වශයෙන් කොටසෝ. දැන් අපි හිතමු මේ බණහන වෙලාව. සෝමනසකාගත ඥාන සම්ප්‍රයුක්ත හිතෙන් බණහනවා නම් ඒ හිතේ තියෙනවා ධර්මතා 34ක්. ඒ කියන්නේ අර අන්න සමාන ඡායසික ධර්ම 13 එනවා. සෝබන සාධාන ඡායසික 19 එනවා. ප්‍රඥා ඉන්ද්‍රිය එනවා. ඡායසික ධර්ම 33යි හිතත් 134යි. අපි ඒක හරවනවා නාම වශයෙන් නාම කොටාසයට, ස්කන්ධ වශයෙන් ස්කන්ධ හතරට, ආයතන වශයෙන් ආයතන දෙකට, ධාතු වශයෙන් ධාතු දෙකට. ඊළඟට හරවන එකක් ගානේ ත්‍රිලක්ෂණයට. මේ කුසල පස්සය අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි. මේ කුසල වේදනාව අනිත්‍යයි දුකයි අනත්තයි. ඕවාගේ එකක් එකක් ගානේ හරවනවා. එතකොට අපි කුසලය ආબોධ කරගත්තා, කුසල මූලය ආબોධ කරගත්තා. ඒක නිකුත් යන්නේ, ඒක ඇලෙන්නේ, දැඳෙන්නේ, මුලාවන්නේ නැති හැටියට විපස්සනා කරන්නත් අපට ප්‍රඥාව පහළ වුණා. ඒතර මෙන්න මේ විදිහට ඒ පළවෙනි කුසල් සිතේ තියෙන කුසල මූල තුනම අලෝභ, අදෝස, අමෝහ. එවාගෙම ඒ ඥාන සම්ප්‍රයුක්ත සිත හතරේ අලෝභ, අදෝස, අමෝහ තුන තියෙනවා. ඥාන විප්‍රයුක්ත සිත හතරේ අලෝභ, අදෝස මූල දෙක තියෙනවා. එතකොට මේ කුසල මූල, කුසල ධර්ම, කුසල මූලාභෝධ කරගෙන ඒවා නාම රූප වශයෙන්, ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන් බෙද බෙදා ඊළඟට ත්‍රිලක්ෂණයට හරවනවා. දැන් එතකොට සම්මා දිට්ඨියෙන් එක පිද්දකලේ ඊළඟට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වදාළන යතෝ කෝ ආවසෝ අනේතාවකෝ එවං අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති එවං කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපි කෝ ආවසෝ අනේතාවකෝ සම්මා දිට්ඨි හෝති උදුගතාස දෙක්කේ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මං. ආයස්මතුන් වහන්සේ යම් වෙලාවක ආර්ය ශ්‍රාවකයන් වහන්සේ මෙසේ අකුසලයේ තේරුම් ගත්ත නම්, ආબોධ කරගත්ත නම්, අකුසල මූලය කුසලය, කුසලයේ මූලය ආબોධ කරගත්තා නම් මෙතෙන්ද ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මා දිට්ඨික වෙනවා. උන්වහන්සේගේ සම්මා දෘෂ්ටියෙන් ඍජුව තේරුම්තාවුනා වෙනවා. උන්වහන්සේ නවලෝකනා ධර්මයේ කෙරෙහි නසලන ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. උන්වහන්සේ මේ නවලෝකනා ධර්මයට පැමිණී කියනවා. මෙන්න මේ විදිහට එකක් එකක් ගානේ විස්තර විවරණ වශයෙන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මේ ධර්මය පහදා දුන්නා. ඊළඟට දේශනා කොට වදාළා ආහාර ගැන. වික්ෂේණ වහන්සේ ආරාධනා කළා සාදු සාදු ආයස්මතුන් වහන්සේ අපට මේක හොඳින් වැටහුණ තවත් කියනවාද ක්‍රමයක් මේ සම්මාදිට්ඨිය තේරුම් ගන්න. ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළ එසේ යැවත් මේ තවත් වෙනවා. යම් වෙලාවක ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ආහාරය ආબોධ කරගත්තේ නම්, ආහාර සමුදය ආબોධ කරගත්තේ නම්, ආහාර නිරෝධය ආબોධ කරගත්තේ නම්, ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආબોධ කරගත්තේ නම්, එතකින්ද ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිට්ඨිය වෙනවා, සම්මාදිට්ඨිය ඍජුව පැවතුනා වෙනවා, ධර්මයේ අවිච්ඡප් පසන්න කෙනෙක් වෙනවා, මේ ධර්මත සම්නි කෙනෙක් වෙනවා කියන එක මාත්‍රිකාවකින් දක්වලා ඒක ඉස්තර කළා. ආහාරේ ආහාරයේ කියන එක කොටස් හතරකට බෙදෙනවා. සත්තානෝ මේ ආවතු ආහාර භූතානං වා සත්තානං සිටියා සම්භවේතේනං වා අනුග්‍රහාය සතමේ චත්තාරෝ කබලින් පාරෝ ආහාරෝ පස්සෝ දෙතියෝ මනෝ සංචේතනා සතියා විඥානං සතිත්තං. එවත්නි ආහාර හතරක් තියෙනවා. උපන්න සත්‍යයන්ගේ පැවැත්මටත්, උපදිනින් ඉන්න සත්‍යයන් අනුග්‍රහ පිණිසත් ආහාර හතරක් තියෙනවා. කබලින් පාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. කබලින් පාර ආහාරය කියන්නේ ආහාර උපදීවි, ආහාරෙන් ජීවත් වෙන සත්‍යයන් අනුභව කරන ආහාර පාන ಜಾති. කබලින් පාර ආහාරය. කබලින් පාර ආහාරයේ මනුෂ්‍ය ශරීරයේ ආරම්භ වන්නේ මව කුසක පරිසන්දි ගත්තන් පස්සේ යම් වෙලාවක මව අනුභව කරන ආහාර හෝජාව ඒ රූප කොටසට උරාගෙන ලැබෙනවා නම් එදා පටන් ආහාර සමුච්ඡා රූප ඒ ශාරීරියේ පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ආහාරයේ තියෙන උස්පාද්‍යයක් දැන් ලෝකයේ ඉහළම එකන රූක්ෂම රූක්ෂ ආහාර ගන්න පුද්ගලයා තමයි කිඹුලා. කිඹුලා ගල් ගිලිනවා. ඔහුගේ කුසට ගල් ගිලිනාම ඔක්කොම ජී වෙනවා. ඒක තමයි රූක්ෂම ආහාර. ඊට වඩා මුරුගේ මොනරාගේ ආහාර. මොනරා නය පොළොංගු වැනි සතුන් ගිලිනවා. ඔයත කිසි විසක් නැතුව ඔහු ඒකෙන් යැපෙනවා. ඒකෙන් යැපෙනවා. මොනරාගේ ආහාරට වඩා සියුම් වෙනවා වලාගේ ආහාර. වලසා තුන් අවුරුදු පරණ අංගනි දේවල් කනවා. ඒවා ඔහුගේ කෙලට අවුරුනාම අල වාගේ මුරුදු බාටපත් වෙනවා. ඒ වලසාගේ ආහාරයට වඩා මුරුදු වෙනවා ඇතාගේ ආහාරය. ඇතා ගස් පොළන් වල අතු රිකිලි ආදී පවා කනවා. ඇතාගේ ආහාරයට වඩා සියුම් ආහාරයක් වෙනවා ගෝන මුවන් ගවර කියන සතුන්ගේ ආහාරය. ඒ සතුන්ගේ ආහාරයට වඩා මුරුදු ආහාරයක් වෙනවා ගවයන්ගේ ආහාරය. ගවයන්ගේ ආහාරයට වඩා මුරුදු වෙනවා හාවගේ ආහාරය. හාවගේ ආහාරයට වඩා මුරුදු වෙනවා පක්ෂීන්ගේ ආහාරය. පක්ෂීන්ගේ ආහාරයට වඩා මුරුදු වෙනවා පිටිතර ගම්වාසීන්ගේ ආහාරය. පිටිතර ගම්වාසීන්ගේ ආහාරයට වඩා මුරුදු වෙනවා ගම් ප්‍රතිෙන්ගේ ආහාරය. ගම් ප්‍රතිෙන්ගේ ආහාරයට වඩා මුරුදු වෙනවා රාජරාජ මහා මාත්‍යාදීන්ගේ ආහාරය. රාජරාජ මහා මාත්‍යාන්දීන්ගේ ආහාරයට වඩා මුරුදු වෙනවා ශක්ති රජදරුවන්ගේ ආහාරය. ශක්ති රජදරුවන්ගේ ආහාරයට වඩා මුරුදු වෙනවා භූමියස්ස දෙවියන්ගේ ආහාරය. භූමියස්ස දෙවියන්ගේ ආහාරයට වඩා සියුම් වෙනවා චාතුරු මහරජික දෙවියන්ගේ ආහාරය. මෙහෙම ඉහළට යන්නේ යන්න පරමිනිත වසවර්ධී ලෝකයේ ආහාරයේ සියලු මහරයන්ට වඩා සිනුදු මුරුදු ආහාරයක් බාටපත් වෙනවා. මේ ආහාරයෙන් අපේ ශරීරයේ ඕජාත්මක රූප පාල වෙනවා. ඒක තමයි උට ආහාර කියන්නේ. අපි ආහාර අනුභව කරනකොට මුඛයේ ආහාර පිටක් ගත්ත ගමන්ම අපේ ශරීරයේ රසනාර පිනලා රූප උපදවන්න පටන් ගන්නවා. ඒ උපදවන්නේ අපේ ශරීරයේ තියෙනවා කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ කියලා චතුසමුණ්ඨානක රූප කලාප. චතුසමුණ්ඨානක රූප කලාපයන්ගේ තියෙනවා ඕජා කියන රූපයක්. ඒ රූපේ තමයි ආහාර කඩට ගත්ත ගමන් රූප උපදවන්න පටන් ගන්න. ඒක ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන ඕජාසමක රූප. ඒ හැර අපි අනුභව කරන ආහාරයේ ශරීරගත වෙලා තැ කීපයක් ඇතුළත එය පැහිලා නැත්නම් ගිරාපත් වෙලා රස ඕජාවක් ලේප එකතු වෙනවා. ඒ රස ඕජාවෙන් එක එක බස්සලේකෙන් පවා ඕජාසමක රූප උපදවනවා. ඒවාට කියනවා ආහාර සමුත්ථාන රූප කියලා. අර අනෙක් මුලින් සඳහන් කළේ කර්ම ප්‍රත්‍ය ආහාර ආහාරජ රූප, චිත්ත ප්‍රත්‍ය ආහාරජ රූප, උතු ප්‍රත්‍ය ආහාරජ රූප. දැන් මේ ආහාරයෙන් පමණක් ලැබෙන රූපයට කියනවා කවර මේ ආහාර ප්‍රත්‍ය ආහාර කියලා. එතකොට මේ විදිහට සතරාකාර රූප කලාපයන් ඉතේන ඕජා රූපය රූප උපදවන්න සමර්ථ වෙනවා පිටින් ගන්න ආහාරය නිසා. මනුෂ්‍ය ජීවිතයෙන් පිටින් ගන්න ආහාරයෙන් දවස් 7ක්ම ආහාර රූප පරම්පරාව උපදවන්න පුළුවන්. ඒ නිසා තමයි මනුලව රහතන් වහන්සේලා දවස් 7ක් පමණක් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්නේ. ඊට වඩා ඉන්න බෑ. බබලව නම් කල්ප ගණන් නිරෝධ සමාපත්තියෙන් ඉන්නවා. බබලව ආහාර උපජීවනයක් නැති නිසා. ඊළඟට පස්සාහාරය කියන්නේ ස්පර්ශය. ස්පර්ශය තමයි වේදනාව උපදවන්නේ. වේදනාව ත්‍රිවිධ වේදනාව උපදවන බැවින් ස්පර්ශය පස්සචෛසිකය ආහාරය. මනෝ සංචේතනාව කියන්නේ ප්‍රතිසන්දියේ ගෙනදෙන කර්ම චේතනාවයි. ප්‍රතිසන්දි විඥාන, ප්‍රතිසන්දි විඥාන ගෙනදෙන්නේ මේ මනෝ සංචේතන ආහාරයයි. මනෝ සංචේතනා කියන්නේ ප්‍රතිසන්දි දායක කුසල කර්ම හා අකුසල කර්මයි. ඊළඟට විඥාන ආහාරයේ තමයි නාම රූප දෙක උපදවන්නේ. නාම කිව්වේ චෛතක ධර්ම, රූප කිව්වේ චිත්ත සමුත්ථාන කර්මජ රූපත් ඒකට අයිති වෙනවා. එතකොට මේකේ විඥානය නිසා නාම රූප උපදවනවා. මෙන්න මේක නිසා තමයි ඒවට ආහාර කියන්නේ. එතකොට මේ ආහාර හතරෙන් එකක් රූප ආහාර, තුනක් නාම ආහාර. මනස ලෝකේ ආහාර හතරම තියෙනවා. දිව ලෝකෙත් තියෙනවා. දිව ලෝක හයයි. බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ ආහාර තුනයි. පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. අසංගේ භවයේ කිසිදු ආහාරයක් නැහැ. ඒ වගේම අනිත් භවයන්හි ආහාර අරූපී නාම ආහාර තියෙනවා. ඒකට මෙතන සඳහන් වෙනවා ආහාරය ආબોධ කර ගැනීම සම්මාදිට්ඨියයි. ආහාර සමුදේ කියේ තණ්හාව. ආහාර නිරෝධේ කියේ තණ්හා නිරෝධය. ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ හතර යම් කෙනෙක් ආબોධ කරගත්තා නම් එපමණකින් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිටික වෙනවා. විජය ගමන් කළ දිස්නේ සම්මාදිට්ඨිය ඇති කෙනෙක් වෙනවා. ධර්මයේ නොසලන සද්ධා ඇතෙක් වෙනවා. සද්ධර්මයට ඇතුළත් වූ කෙනෙක් වෙනවා. ඔය වගේම සඳහන් වෙන ඊළඟට චතුරාර්ය සත්‍ය. දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය. යම් වෙලාවක පටන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ දුක්ඛ සත්‍ය ආબોධ කරගත්තා නම් අන්න සම්මාදිට්ඨිකයි. සමුදය සත්‍ය ආબોධ කරගත්තා නම් සම්මාදිට්ඨිකයි. නිරෝධ සත්‍ය ආબોධ කරගත්තා නම් සම්මාදිට්ඨිකයි. මාර්ග සත්‍ය ආબોධ කරගත්තා නම් සම්මාදිට්ඨිකයි. මේක හැම ආරමුණකදීම ආબોධ කරගන්න සමර්ථ වෙනවා සම්මාදිට්ඨික ආර්ය ශ්‍රාවකයන් වහන්සේ. අපි හිතා බලමු දැන් අපට යාන වාහන පෙළනවා. මේ යානේ වාහනයේ දුක්ඛ සත්‍ය කියලා ආબોධ කරගන්නවා. මොකක්ද මේකේ තියෙන දුක්ඛ සත්‍ය? ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළෙන බැවින් එහි තියෙනවා දුක්ඛ සත්‍ය. ඒකරගෙන සංකීලන සංකත සංතාප විපරිණාම කියන අර්ථ හතර ඔය වාහනේ තියෙනවා. අචේතනක වස්තු වලත් තියෙනවා. සත්ව සංතාන තුලත් තියෙනවා. ඒ හැම දෙයකම තියෙනවා පීලන සංකත සංතාප විපරිණාම අර්ථ හතර. ඒ අර්ථ හතර යමක තියෙනවා නම් ඒක තමයි දුක්ඛ සත්‍ය. පීලන කියන්නේ පෙළෙන බව. ඇති වෙන්නේ නැති වෙන දෙකෙන් පෙළෙනවා. සංකත කියන්නේ නැවත නැවත සකස් වෙනවා. සංතාප කියන්නේ දැවෙනවා තැවෙනවා. විපරිණාම කියන්නේ අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා වෙනස් වෙනවා. හැම දෙයකම මේක තියෙන එක තමයි දුක්ඛ සත්‍යය. සමුදය කියන්නේ ඒ දුක උපදවන හේතුව. දුක ප්‍රදෙන හේතු කියන රාශියක්. ඒ මූතන ගන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති හේතු රාශියකින් තමයි මේ දුක නැත නැතු උපදවන්නේ. ඒක ලක්ෂණ හතරක් තියෙනවා. ආයෝහන, නිදාන, සංයෝග, පරිබෝධ. නැත නැත දුක රැස් කරනවා. දුකට හේතු රැස් කරනවා ආයෝහන. නිදාන දුකට නිදානයක් වෙනවා. රෝග නිදානයක් වගේ. සංයෝග දුකෙන් දුක ගැටලනවා. පරිබෝධ දුකෙන් එතර වෙන්න නොදී බාධා කරනවා. මේක සත්ව සංතාන තුල ප්‍රමණය පවතින්නේ සමුදේ සත්‍යය. නිරෝධය කිව්වේ ඒ දෙකෙන් තොර වූ නිර්වාණ ධාතුව. ඒ තේනවා තේරුම් හතර. නිස්සරණ, විවේක, අසංකත, අමත. නිර්වාණ ධාතුව නිස්සරණයි. මේ කියන්නේ දුක්ඛ සත්‍යයෙන් සමුදේ සත්‍යයෙන් නික්මුණු තැන බැවින් නිස්සරණයි. විවේක දුක්ඛ සත්‍යයෙන් සමුදේ සත්‍යයෙන් තොර බැවින් විවේකයි. අසංකත හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්නා සාන්ත ස්වභාවයක්. අමත ඇතිවීමක් නැතිවීමක් නැති බැවින් අමෘතයි. අමෘත කියන්නේ මරණයක් නැහැ කියන එකයි. එතකොට මේ ලක්ෂණ අතර තියෙන යම් ධර්මතාවක දෙයකට කියනවා නිරෝධ සත්‍යය. මාර්ග සත්‍යය නම් දුක්ඛය පිරිසිඳෙන සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාක්ෂාත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ලක්ෂණ හතරක් තියෙනවා. අර්ථ හතරක්. නීඥාන, හේතු, දර්ශන, ආදිපති. ආදිපතිය. නීඥාන කියන්නේ පමුණුවනවා. ඒක නිරෝධය වෙනවා. හේතු කියන්නේ චතුස්සත්‍ය ආબોධයට හේතුවක් වෙනවා. දර්ශන කියන්නේ නිර්වාණය අරමුණු කරනවා. අධිපති කියන්නේ දුක්ඛය සමුදය අභිදවාගෙන පවතිනවා. ඒ නිසා අධිපති අර්ථය මේ කියන ධර්මතා හතර යම් වෙලාවක නුවණින් ආબોධ කරගන්නවා නම් එයින් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිටික වෙනවා. උන්වහන්සේගේ සම්මාදෘෂ්ටිය ඍජුව පවතිනවා. නවලෝතුරා ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව අචලව පවතිනවා. නවලෝතුරා ධර්මයට ඇතුළත් වූ කෙනෙක් වෙනවා. ඊළඟට දේශනා කළ ජරා මරණ. ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ජරා මරණ ආબોධ කරගත්තා නම් ජරා මරණ සමුදය, ජරා මරණ නිරෝධය, ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආબોධ කරගත්තා නම් සම්මාදිටික වෙනවා. ජරා මරණ කියන්නේ උපන් ස්කන්ධයන්ගේ නිහිරීම මොහිරීම ජරාවයි. මරණය කියන්නේ බිඳියාව මරණයයි. එතකොට මේ ජරා මරණ දෙක ආબોධ කරගන්නවා. ජරා මරණ හේතුව ජාතියයි. ජාතිය ආબોධ කරගන්නවා. ජරා මරණ නිරෝධය ජාති නිරෝධයයි. ඒක ආબોධ කරගන්නවා. ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය ආબોධ කරගන්නවා. එතකින් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිටික වෙනවා. සම්මාදෘතිය ඍජුව පවත්නා කෙනෙක් වෙනවා. නවලෝතුරා ධර්මයේ අචල ප්‍රසන්න කෙනෙක් වෙනවා. නවලෝතුරා ධර්මයේ පිවිසි කෙනෙක් වෙනවා. ඊළඟට දේශනා කළා ජාති. ජාතිය, ජාති සමුදය, ජාති නිරෝධය, ජාති නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව අවබෝධ කර ගන්නවා සම්මාදිට්ඨිකය. ජාතිය නම් නිෂ්ක්‍රන්දයන්ගේ පහළ වීමයි. එතකොට මේ ජාති අවස්ථා අණ්ඩජ, ජලාභුජ, සංසේදජ, ඕපපාතික අවස්ථා හතරකින් සිද්ධ වෙනවානේ. ඒ ජාතිය අවබෝධ කර ගන්නවා. ජාතියට හේතුව කර්ම භවය. කර්ම භවයේ ජාතියේ සමුදයයි. කර්ම භවයාගේ නිරෝධය ජාති නිරෝධයයි. කර්ම භවයාගේ නිරෝධය සඳහා වැඩි යුතු ආර්යසත්‍යක මාර්ගය ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදා. මෙල එකින් එකට ආબોධ කර ගැනීමෙන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිට්ඨික වෙනවා. නාසිකේ සම්්‍යද්ෘත්‍ය ඍජු පවතිනවා. නව ලෝකුරා ධර්මයේ අතල ප්‍රසන්න කෙනෙක් වෙනවා. එවාගෙම ශ්‍රී සද්ධර්මයට ඇතුළත් වූ කෙනෙක් වෙනවා. ඊළඟට භවය. භවය කියන්නේ කොටස් දෙකක් තියෙනවා. භවය, භව සමුදය, භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. භවය නමින් කර්ම භවය හා උපපත්ති භවය දෙකක් තියෙනවා. කර්ම භවය නම් කුසල කුසල ධර්ම සම්භාරයයි. ලෞකික කුසල කුසල ධර්ම සියල්ලම කර්ම භවයයි. ඊළඟට උපපත්ති භවය කියන්නේ අර ජාති වශයෙන් උපදිනු ලබන ස්කන්ධයි. ජාති කියන උත්පත්තියේපත් වෙන ස්කන්ධ ආයතන ධාතු මේ තමයි උපපත්ති භවය කියන්නේ. උත්පත්ති නෙමේ උපපත්ති. උපපත්ති භවය. එතකොට කර්ම භවය හේතුයෙන් ජාතියේ පාලවන්නේ යම් ස්කන්ධ සමූහයක්. ආයතන සමූහයක්, ධාතු සමූහයක්. ඒසයකට කියනවා උපපත්ති භවය. එතකොට මේ කර්ම භවයට හේතුව උපාදානයයි. කර්ම භවයට සමුදය උපාදානයයි. කර්ම භවයගේ නිරෝධය උපාදාන නිරෝධයයි. උපාදාන නිරෝධයේ පිළිබඳ මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මේ උපාදාන කියනකොට එතන හඳුන්වන්නේ වෙනවානේ උපාදාන හතරක්. කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බතු උපාදාන, අත්වාදී උපාදාන. සම්පින්දණය කරාම දෙකයි, සංහාදිත්‍ය දෙක. මේ උපාදාන හතර නිසායි කර්ම භවයක් සිද්ධ වෙන්නේ. ඒක ආબોධ කරගන්නවා. ඒ උපාදාන නිරෝධය නිර්වාණයයි. උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මේ හතර ආબોධ කරගත්තා නම් සදා සම්මාදිට්ඨිකයි. එවාගෙම දෘෂ්ටි ඍජුව පවත්නා කෙනෙක්, ධර්මයේ අචල ප්‍රසන්න කෙනෙක්, සද්ධර්මයට ඇතුළත් වූ කෙනෙක් බාටපත් වෙනවා. ඊළඟට තණ්හාව. දැන් උපාදානියක් දැනගන්න උපාදාන සමුදය, උපාදාන නිරෝධ, උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. උපාදාන හතර දැන් කෙටියෙන් කියවුණ උපාදාන කියන්නේ දැඩිව ගැනීම. තණ්හා, දල්ලත්ත, දික්ති ආදී වශයෙන් හඳුන්වනවා. තෘෂ්ණාවේ දැඩි බව හා මිත්‍යා දෘෂ්ටියයි උපාදාන කියන්නේ. උපාදානයේ සමුදේ වුණේ තෘෂ්ණාව. උපාදාන නිරෝධය නම් තෘෂ්ණා නිරෝධය. උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මේ හතර ආબોධ කර ගැනීම සම්මාදිට්ඨිකයි. ඒ හතර ආબોධ කර ගැනීම සම්ඥා දෘෂ්ටිය ඍජු වෙනවා. ධර්මයේ අතල ප්‍රසන්න කෙනෙක් වෙනවා. නව ලෝතුරා ධර්මයට ඇතුළත් කෙනෙක් වෙනවා. ඊළඟට සන්නාව. සන්නාව, සන්නා සමුදය, සන්නා නිරෝධය, සන්නා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් ආબોධ කර ගන්නවා. තණ්හාව නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නමින් හැඳින්වෙන ලෝභයයි. ඒ තණ්හාව යථා තත්ත්වය ආબોධ කර ගන්නවා. තණ්හාවට හේතුව වේදනාවයි. වේදනා නිරෝධය නිරෝධයයි. එවාගෙම ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මේ හතර ආબોධ කර ගැනීමෙන් සම්මාදිට්ඨිය ඍජු වෙනවා, අචල ප්‍රසන්න වෙනවා. එවාගෙම ධර්මයේ පිහිටි කෙනෙක් වෙනවා. ඊළඟට වේදනාව. වේදනාව දැනගන්නවා. වේදනා සමුදය, වේදනා නිරෝධය, වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආද වගේමයි. ඊළඟට පස්සය. පස්සය දැනගන්නවා. පස්ස සමුදය, පස්ස නිරෝධය, පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. වේදනාව නම් චක්කු සම්පස්සජා වේදනාදි වශයෙන් දොරටු වශයෙන් හයක් තියෙනවා. ඒ වේදනා හයට හේතු වන්නේ පස්ස හය. ඒක තමයි වේදනා සමුදය. වේදනා නිරෝධය නම් පස්ස නිරෝධයයි. පස්ස නිරෝධ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංග මාර්ගයයි. පස්සය. පස්සය ආબોධ කර ගන්නවා. පස්ස සමුදය, පස්ස නිරෝධය, පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. පස්සය නම් චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ආදි වශයෙන් ලැබෙන ස්පර්ශ හය. පස්ස සමුදය නම් සලායතන. පස්ස නිරෝධය නම් සලායතන නිරෝධය. පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංග මාර්ගයයි. එවාගෙම සලායතන ආબોධ කර ගන්නවා. සලායතන හේතු සමුදය, සලායතන නිරෝධය, සලායතන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. සලායතන නම් චක්කායතන, සෝතායතන ආදී ආධ්‍යාත්මික ආයතන හය. සලායතන සමුදය නම් නාම රූප. සනාතන නිරෝධය නම් නාම රූප නිරෝධය. සනාතන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංග මාර්ගය. වගේම නාම රූප දැනගන්නවා, නාම රූප සමුදය, නාම රූප නිරෝධය, නාම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. නාමය නම් දෙපනච්ඡායසිකයයි, රූපය නම් අටවිස රූපයයි. මේ නාම රූප ආબોධ කරගන්නවා. නාම රූපයට හේතුව විඥානය. නාම රූප නිරෝධය විඥාන නිරෝධයයි. නාම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි. එසේම විඥානය ආબોධ කරගන්නවා, විඥාන සමුදය, විඥාන නිරෝධය, විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. මේ අතර ආબોධ කරගන්නවා. විඥානය නම් සිත් ලෞකික සිත් 81යි. එවාගෙම විඥාන සමුදය නම් ඔතන කෙලින්ම කියනවා විපාක විඥාන හැටියට. විපාක විඥාන වශයෙන් ගත්තොත් ලෞකික විපාක විඥාන 32යි. එවාගෙම විඥාන සමුදය නම් සංස්කාරයි. සංස්කාර නම් කර්ම චේතනා 29යි. ලෞකික කුසල අකුසල චේතනා 29යි. විඥාන නිරෝධය නම් ඒ කුසල අකුසල සංස්කාර නිරෝධයයි. විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි. එසේම සංස්කාර දැනගන්නවා, සංස්කාර සමුදය, සංස්කාර නිරෝධය, සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. සංස්කාර නම් අකුසල චේතනා 12යි, ලෞකික කුසල චේතනා 17යි. මේ 29යට කියනවා සංස්කාර. සංස්කාර හේතුව නම් අවිද්‍යාව. සංස්කාර සමුදය අවිද්‍යාව. සංස්කාර නිරෝධය අවිද්‍යා නිරෝධයයි. සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ඊළඟට අවිද්‍යාව අවබෝධ කරගන්නවා. අවිද්‍යාව නම් මෝහයයි. බුද්ධ ආදී අටතන නොදන්නාකමයි. චතුරාර්ය සත්‍ය නොදන්නාකමත් අවිද්‍යාව. එවාගෙම චතුරාර්ය සත්‍ය සහිත අතීතාංශය, අනාගතාංශය, ප්‍රතිසමුපාද මේ ධර්ම නොදන්නා බව අවිද්‍යාවයි. ඒ අවිද්‍යාවට සමුදය වූයේ ආශ්‍රව. ආශ්‍රව කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව. මේ ආශ්‍රව හතර නිසා අවිද්‍යාව හටගන්නේ. අවිද්‍යා නිරෝධය නම් ආශ්‍රව නිරෝධයයි. අවිද්‍යා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ඊළඟට ආශ්‍රව ආબોධ කරගන්නවා, ආශ්‍රව සමුදය ආબોධ කරගන්නවා, ආශ්‍රව නිරෝධය ආબોධ කරගන්නවා, ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආબોධ කරගන්නවා. ආශ්‍රව නම් මේ හැඳින්වූ කාම ආශ්‍රව, භව ආශ්‍රව කියන තෘෂ්ණාවත්, ditta ආශ්‍රව කියන දෘෂ්ටියත්, අවිද්‍යා ආශ්‍රව කියන මෝහයත් ආબોධ කරගන්නවා. ආශ්‍රව සමුදය නම් අවිද්‍යාවයි. අර අවිද්‍යාවට ආශ්‍රව සමුදය වුණා, ආශ්‍රවයන්ට අවිද්‍යා සමුදය වෙනවා. අඤ්ඤමඤ්ඤ පච්චයෝ. එවාගෙම ආශ්‍රව නිරෝධය නම් අවිද්‍යා නිරෝධයයි. ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංග මාර්ගයයි. දැන් බොහෝම සංක්ෂේපයෙන් මේ කොටස් ඉදිරිපත් කළේ එකින් එකට සමාන බැවින්. හැබැයි මේ අභ්‍යන්තරය විස්තර විවරණ වශයෙන් ගත යුතු ධර්ම කොටස් රාශියක් තියෙනවා. කොටින්ම පටිච්චසමුප්පාදය. දැන් මෙතන කියවුණ කුසල අකුසල කොටස එකයි, ආහාර කොටස, එවාගෙම චතුරාර්ය සත්‍ය එතන තුනයි. මේ පටිච්චසමුප්පාදයේ මොකද පද 13ක් කියවුණා. ජරා මරණ පටන් ආශ්‍රව දක්වා පද 13ක් කියවුණා. මේ සියල්ල 16යි. මෙතන ප්‍රශ්න සාකච්ඡා 16යි. සංක්ෂිප්ත ප්‍රශ්න සාකච්ඡා 16යි. එවාගෙම පිළිතුරු කෙටි පිළිතුරු 16යි, විස්තර විවරණ පිළිතුරු 16යි කියලා 64 ආකාරයකින් මේ සූත්‍ර දේශනාවේ දහම් පද විස්තර කර යුතු තියෙනවා. ඉතින් අපි ආරාධනා කරන්නේ මේ සම්මාදී සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ මූලපරියාය වර්ගයේ 9 සූත්‍රයයි. මේක පෙරලා බලන්න. හැබැයි මේ සූත්‍රය බැලුව පමණින් සියල්ල ආબોධ වන්නේ නැහැ. මේවා සාකච්ඡා කරන්න ඕනේ. එවාගේ විදර්ශනාත් නම් නැති අහගන්නට ඕනේ. අත්ත වශයෙන්ම මේ සම්මාදිට්ඨි සූත්‍රයෙහි මුළු බුද්ධ ධර්මයේම සම්පින්දනේ වුණා කියන නිවැරදි. මුළු බුද්ධ ධර්මයේ මෙතන සම්පින්දනේ වෙනවා. මෙතන සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අර මුලින් සඳහන් කළානේ සම්මාදිට්ඨි පුද්ගලයන් 3 දෙනෙක්. ඒ 3 දෙනාගෙන් සෛක්ෂ්‍ය සම්මාදිට්ඨිකයා ගැනයි මේ දේශනේ පැවැත්වුවේ. ඒ කියන්නේ ප්‍රතුද්ගෙන සම්මාදිට්ඨිකයාටත් මේක අත්‍යවශ්‍යයි. ප්‍රතුද්ගෙන සම්මාදිට්ඨික කියන්නේ කල්යාණ ප්‍රතුද්ගෙනය. අධිගම නොලබපු සීලවන්ත, ගුණවන්ත, ප්‍රතිපත්ති පුරණ බෞද්ධයා. කල්යාණ ප්‍රතුද්ගෙන. ඒත්ත්න්නත් මේක අත්‍යවශ්‍යයි. ඊළඟට මේක දේශනේ ඉරිගෙන වැටෙන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන සෛක්ෂයන් වහන්සේලාටයි. සෝවාන් පලස්ත, සකදාගාමි පලස්ත, අනාගාමි පලස්ත 3 දෙනා. මාර්ගත් 4 දෙනෙක් ඉන්නා සෛක්ෂ්‍ය. නමුත් මාර්ගත් 4 දෙනා හඳුන්වන්නේ මාර්ගය පිණිස පිළිපන්නවන් හැටියටයි. සෝවාන් මාර්ගයට පිළිපන් මාර්ගයේ පිණිස පිළිපන් අය තිසරණගත බෞද්ධයාගේ පටන් ඔක්කොමයි ඉති. සෝවාන් මාර්ගයේ සඳහා තමයි තිසරණගත බෞද්ධයා පවා ගමන් කරන්නේ. ඒ සියල්ලම අයිති වෙන නිසා සෛඛ්‍යයන් වහන්සේලා හත් දෙනෙක් ගැනෙනවා. අසෛඛ්‍යයන් වහන්සේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ මේ සියල්ල සම්පූර්ණයි. සෛඛ්‍යයන් වහන්සේලාටයි තා පිරෙන්න තියෙන්නේ. ඊළඟ ප්‍රතිඥ සම්මාදිට්ඨික කල්යාණ ප්‍රතිඥ උතුමන්ද විපස්සනා වශයෙන් මේ කොටස් අත්‍යවශ්‍ය වෙනවා. ඒක නිසා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් මේ සම්මාදිට්ඨි සූත්‍රය මේ විදිහට සවිස්තරව දේශනා කළ අතරත බලවත් ප්‍රසාදයටපත් වූ ඒ භික්ෂුන් වහන්සේලා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තිස්තුකව ගෞරව කළා. ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ දේශනා විශිෂ්ටයි අතිශයින් විශිෂ්ටයි ස්වාමීනි. යතුකුරු කළ දෙයක් උඩුකුරු කළා වගේ අපට ප්‍රඥාව උඩුකුරු වුණා. වැසම දෙයක් විරුත් කළා වගේ අපේ ප්‍රඥාව විරුත් වුණා. පාර වර්ධන කෙනෙකුට පාර කියාපාන්න වගේ අපට නියම පාර හරියට පැහැදිලි වුණා. එවාගෙම අන්ධකාරයේ පහනක් දැල්ලුවා වගේ අපට වඩාත්ම මේ ධර්ම ආලෝකය ලැබුණා. එනිසා ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථිරයන් වහන්සේගේ දේශනයේ අතිශයම විශිෂ්ටයි කියලා අනුමෝදන් වෙමින් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දිස්තුති කළා. දැන් මේ දේශනයේ සරුවඥන් වහන්සේගේම දේශනා මාතෘකාවක් විවරණය කළ බැවින් ඒක බුද්ධ භාෂිතයක් හා සමාන සූත්‍ර දේශනාවක්. එසා මේ දේශනාවන්ට අනුරූපව අපි මේ ධර්ම කොටස මනමින් හදාරන්නට ඕනේ. ඒ කියන්නේ බුද්ධ ධර්මයේ කියන එක සංග්‍රහයන් වාගේ අගනාදයක්. පුලුවන් තරම් මේ ගැඹීර ධර්මයන් අපි කියවන්නට ඕනේ. එකවරක් නේ සියවරක් හරි කියවන්නට ඕනේ. සියවරක් නේ දෙතුන් සියවරක් හරි කියවලා කියවලා අපි මේක තේරුම් ගන්න අදිස්ථාන කරන් උත්සාහ කරන්නට ඕනේ. එකවරක් කියවට වඩා දෙවරක් කියනකොට වැටහෙනවා. දෙවරක් කියවට වඩා තුන්වෙනි වාරේ වැටහෙනවා. මේ වාගේ වාරෙන් වාරය වැඩි වැඩියෙන් වැටෙන්න පටන් ගන්නවා මේ ධර්ම කොටස. මේ ආબોධ කර ගැනීමෙන් අපේ సంతානය අර විපස්සනා වීථියට බැස ගන්නවා. විපස්සනා කියන්නේ පරමාර්ථයන් අරමුණු කරගන්න ප්‍රඥාවයි. සම්මුති අරමුණු කරගන්නේ සමත භාවනාව. ප්‍රඥාවෙන් තමයි පරමාර්ථය අරමුණු කරගන්නේ විපස්සනාවයි. සූත්‍ර පිටකයේ තිබුණත් අභිධර්ම පිටකයේ තිබුණත් පරමාර්ථ ධර්මයන් අරමුණු කරගෙන විපස්සනා වඩන්නේ. අභිධර්ම පිටකයේ ඍජුවම පරමාර්ථ ධර්මයන් විස්තර කරන දේශනාවයි. සූත්‍ර පිටකයේ පරයාය වශයෙන් පරමාර්ථ ධර්මයන් පැහැදිලි කරනු ලැබෙනවා ඒ අහන පුජ්ජලයන්ගේ ප්‍රමාණයට. එනිසා මේ විපස්සනාට පාදක වන විදර්ශනා වීථියට බැසගනු ලැබෙන මේ උත්සව නැත නැත අපේ ශ්‍රවණය කරන්නත් එවාගෙම කියවන්නට සාකච්ඡා කරන්නටත් අදිස්ථාන කර ගනිමු. අපට මේ ජීවිතයේම මේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසම්පාද වෙන ධර්මයන් අනුබෝධ වශයෙන් හරි ඒ කියන්නේ මාර්ගඵල ලබනවා නම් එසේම වේවා. එසේ නොවෙත් අනුබෝධ වශයෙන් මේවා සුතමේ ඥානයෙන්, චින්තාමේ ඥානයෙන්, භාවනාමේ සම්‍යක් දෘෂ්ටියෙන් ආબોධ කර ගන්නට අපට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ආලෝකයෙන් අපේ සිතේ ප්‍රඥා ආලෝකය පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. දැන් කාල වේලාව සම්පූර්ණයි. ඊළඟට තියෙන බෝධි පූජා කටයුතුනේ. ඒ නිසා අපි මෙතකින් මේ දේශනයේ සමාප්ත කරන්න බලාපොරොත්තු වෙමු. හැබැයි මේ මාතෘකා කළ දේශනයේ පැය 6ක් 7ක් නමුත් දේශනා කරන්න කරුණ රාශියක් තියෙනවා. එහෙම අවස්ථාවක් නැවතත් ලැබේවා කියලා පින්තුම් ප්‍රාර්ථනා කරමු. ඒ කම මේ දේශනාව පැවැත්වීමේ පරමාර්ථය දින හතක් පෙරේට මේ පින්කම් පෙළ පැවැත්වීමේ පරමාර්ථය දවස් වසරකට පෙර ආබ අපවත් මේ වදාළ සේ කල්යාණ ධර්ම සංවිධානයේ නිර්මාතෘවර එවාගෙම ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සුගති මඟ නිවන් මඟ පහදා දුන්න වාගේ මෙලොව වශයෙන් ප්‍රතිපත්ති ගරුක ජීවිත සකස් කර ගැනීමට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වන පූජ්‍ය බෝධිසත්ව ගුණෝපේත හෝතේසේ දේවානන්ද ස්වාමීන් වහන්සේ සිහිපත් කිරීමේ පරමාර්ථයයි. එසා අද මෙතෙක් වේලා මේ ධර්මාශ්‍රවණය කිරීමෙන්ද දින හතක් මුළුල්ලේ පැවැත්ව පින්කම් පෙළින්ද රට දවසේ සිදු කරන මහේසාක්‍ය සංඝගත දක්ෂිණාමය මහා පින්කමෙන්ද ජනතානිසංස ධර්මයේ ප්‍රාර්ථනා පරිද්දෙන් ලෝතුරා බුදුබව අත් වේවා කියලා අපි කරුණාවෙන් හා ගෞරවයෙන් පින් පමුණුවෙමු.